సమంతా చక్కవాలేసు అత్రాగచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అపహమదినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, మీ పిన్నతున్ మీ వెలావే బలాపొరత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి దేశనావే దాయకత్వేగిన కటయుతు కరాన్నే భద్రముల్ల రజమల్వత్ సమగిమావత్ అంక ఎద్దాస్తున్ సి హత ఎక్కలిపిని పదించి శివంతిమాల దిశానాయక ఇందిరా కస్తూరి రత్నకేన పిన్నతున్నికతు వెలా మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరను. మీ పిన్నతుంట దేశనావ అవసాని అపి అనుమోదనా కరంట బలాపృత్తు వినో. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్నత్ని, మీ బుద్ధ శాసనీయకాన్ని ఇతామ దుర్లభ అవస్థావ తేకే ప్రయోజనీకరాయంట అపి పొడ్డ పొడ్డ దక్షవేందు తేకే ప్రయోజనీకరాయ అంట అప్పటి దక్షకమక్నెత్తి అప్పటి బుద్ధ శాసనీ ముఖద్దుకిలో తేరినెత్తి కాబట్టి లంకావి బహో దిని కూడా బుద్ధ శాసనీ ముఖద్దుకిలా తేరినే బుద్ధ శాసనీక ప్రతిలాభి ముఖద్దుకిలా బహో దిని కూడా తేరిన్నే తెగ తేరినెత్తి ఉన్నాం పాసి హెమ విలావకం అప్పటి సిద్ధవేణి అపే ఆత్మదృష్టి అట అను వెడకరంట బుద్ధ శాసనం ముఖాద్దికిల దాన్నెత్తి ఉన్నాము పుద్గల భవ వస్తే తమై యా లోకే విమసాన్ని లోకే తేరుంగాన్ని లోకే అహులాన్ని ఇంక ఇక బొమ్మ లోకు అహులా వైపిన్నతుండ బొమ్మ కరుణావి ఇకదే అక్యాండు ఏ తమై మీ బుద్ధ శాసని గని తేరుంగంట మీ బుద్ధ శాసన విత్తరాయి అపిట మీ లోకే ఎహటి హాపెత్తి మీ అసటి హాపెత్తి ప్రజ్ఞావిన్ దకింటోన తత్వయక్ తీను ఆకిల వదాలి మిన్న మీ తత్వయ పూర్ణ అవబోధకరగాండ పూర్ణ వశం అవబోధకరగాండ పులువం కీల బుద్ధ శాసని విత్రై వదాలి పిన్నత్ మహానిని మేక పూర్ణ వశం అవబోధ కలోత్ ఏ కరపు తెన దుఃఖ నిమావినవా కీల వదాలి బుద్ధ శాసనయక్ విత్రై పిన్నోత్ని బుద్ధ శాసనయాకు ఇతరాయి ఓ ప్రశ్న విసందల దుర్ని తిన్ బుద్ధ శాసనయాక్ నెతి తెనక అప్పట మీ ప్రశ్న విసందగాన్ బే తిన్ దెమ్ మీ శాసనయాక్ లభిల తీన విలాభి ఓ పిన్నతుల్లా మీ ప్రశ్న విసందాగంట దెంగ అది మాతృకా విధిట లభిల తిబెన్ని ఎదినిదా జీవితే అకుశల సంస్కారాన్ని మతువైన కొట ఇవ వలాక్వా గనిం పినిస్ ఏవ వలాక్వగన సిత నివనట యొమ్మున ఆకారేగన దేశనామకరాన్ని కీల ఎదినిదా జీవితేకే అని ముఖద్దు ఇరియ ఉపవత్తున మట్టం ఎదినిదా జీవితేకే అని అప్పు ఇరియ ఉపవత్తున అవకాశ ఎదినిదా జీవితే వాళ్ళ ఎక్కువ హిటగని ఇన్నో ఎక్కువ ఆడివిల ఇన్నో ఎక్కువ అవిదినో ఎక్కువ నిదాగని ఇన్నో ఓయే ఇరియావులట వాడామునో అరి ఇరియావు తిబ్బది కీల బలాండుకు నే ఓ ఇరియావుటిక పవత్వన మట్టమే తులే తమై వాళ్ళకి జీవిత ఎదినిదా కృత్యాన్ని గుడనగిల తేలి ఇతింగ్ వాడిలా సితహాసురువను హితగన సితహాసురువను అవిదిన గమం హితహిత హిత హసురు హసురు అవిదినో ఇంక ఇరియావుటిక పవత్వన కొట ఎదినిదా జీవితే కేల ఒయాలట అంబెని ఉన్నోయి ఇరియావు హతరు బుద్ధుజానన్ వహన్సే అప్పట అనుదన వదాల మీ ఇరియౌ హతర పవత్వద్ది సంపజానకారి హోతి సంపజానకారి వాసేకరణ కీల ඉරියව් හතර. ඔන්න ඕක තමා අපට නැත්තේ. ඒක නැති නිසා අපට මොකද්ද වෙලා තියෙන්නේ? අකුසල සංස්කාරම රැස් වෙනවා. එදිනෙදා ජීවිතයේ ගැන අකුසල සංස්කාරම රැස් වෙනවා. ඉතින් එදිනෙදා ජීවිතය කියන එක මත අපේ ඉරියව් පවත්වද්දී බුද්ධ ශාසනය අපට කියන්නේ, බුද්ධ ශාසනය අපට තේරුම් කරන්නේ, බුද්ධ ශාසනය අපට හේතු ගන්වන්නේ මෙන්න මේ ඉරියව් හතර පවත්වන එක ගැනයි. බුද්ධ ශාසනය තේරුම් කරන්නේ මෙන්න මේ ඉරියව් හතර පවත්වනකොට සිහිනුවන පවත්වන එක ගැනයි. අපට ඉරියව් තියනවා, සිහින් සම්පජානකාරී බව නැහැ. ඒ ඉරියව් තියනකොට ඒ ඉරියව්ව මත සම්පජානකාරී නම් කවදාවත් පින්වත් නේ එයාගේ ජීවිතය අකුසල සංස්කාර රැස් වෙන්නේ නැහැ. ත්‍රිමේ සම්පජානකාරීව වාසය කරන්න බැරි වෙච්ච තැනක පවතින්නේ මුට්ටස්සති, මුලා වෙච්ච සිහිය. අපි මෙච්චර කල්ම වැඩ කරලා තියෙන්නේ මුලා වෙච්ච සිහියකින්. හොඳට බල, අපි ඉගෙන ගත්තා, අපි රැකියා කළා, අපි දරුමල්ලු හදාගෙන ඒ අයගේ යුතුකම් වගකීම් ආවහ විවාහකම් කරලා දීලා ඒ කටයුතු කළා. මේ ඔක්කොම ඇතුලේ අපි මොනවද කළේ? මේ ඔක්කොම ඇතුලේ අපි කළේ පින්වත්නි මුට්ටස් සතියකින් වැඩ කරාපු එක, උපට්ඨිත සතියකින් වැඩ කරපු එක නෙමෙයි. මුලා වෙච්ච සිහියකින් තමයි අපි වැඩ කරලා තියෙන්නේ. ඒතර මුලා වෙච්ච සිහියක් තියෙන තැනක හැම වෙලාවක මොකද්ද වෙන්නේ? මුලා වෙච්ච සිහියක් නම් තියෙන්නේ, මුලා වෙච්ච සිහියක් තියෙන තැනක පින්වත්නි කෙලෙස් අරමුණු වලට සිත නැවත නැවත අපි ගන්නවා. කෙලෙස් අරමුණු වලට අපේ සිත නැවත නැවත ගන්නවා. එහෙම ගන්නේ ඇයි? මුට්ටස් සතිය නිසා, මුලා වෙච්ච සිහියක් තියෙන නිසා. හොඳට බලන්නකෝ ඔයාලගේ ජීවිතේ මේ ටික නිමිද තියෙන්නේ කියලා. කෙලෙස් එදිනෙදා ජීවිතේ කියලා ඔයාලා කතා කරන, ඔයාලට දැනෙන, ඔයාලට තේරෙන ජීවිතේ ඇතුලේ මේ ටික නිමිද කියලා බලන්නකෝ. එතකොට අපිට බැරි වුණා උපට්ඨිත සතියක් පිහිටව ගන්න. අපිට තියෙන්නේ මුට්ටස් සතියක්. මුට්ටස් සතියක් තියෙනකොට අපිට මොකද්ද වුනේ? අපි මුට්ටස් සතියෙන් තමයි, මුලා වෙච්ච සිහියකින් තමයි අපි ජීවිතේ ගත කළේ. ජීවිතේ කිව්වේ මොකද්ද? ඉරියව් හතර පවත්වන එක. ඒක ඇතුලේ සිතේ මැදිහත් වීම. හොඳට බලන්නකෝ ජීවත් වෙනවා කියන්නේ විපමණයිනේ. ජීවිතේ මහා අර්ථයක් තියෙන එකක් නෙමෙයිනේ. ඔය ඉරියව් හතර මත අවුරුදු 80ක් විතර පවත්වනවා. ඉතින් මේවා මොනවා කිව්වත් මිනිස්සු තණ්හාව අතාරින්න ලෑස්ති නැහැ. ඒකයි මේ කාලේ මිනිසුන්ට මේ බණ හරියන්නේ නැත්තේ. උන්ටට බණ අහනවා. පුදුම වටිනාකමක් නේ දෙන්නේ බලන්නකො. ජීවිතේටත් රැස් කරපු දේවල් වලට. පුදුම වටිනාකමක්. ඒ කියන්නේ වටිනාකම අතාරින්න කිව්වට මේ ලංකාවේ මගපල් ලබන්න බැරි ඒකයි. වටිනාකම අතෑරලා දාන්න කිව්වට පින්වත්නි ඒ වටිනාකම් සහිතවම නැවත නැවත විමසා බලන කමක් අපි තුල තියෙනවා. නැවත නැවත විමසා බලන කමක් තියෙනවා. එතකොට මේ වටිනාකම් සහිතව නැවත නැවත විමසා බලන කමක් තියෙන නිසා එයාට බුද්ධ ශාසනයවත් පේන්නේ නැහැ. බුද්ධ ශාසනයවත් පේන්නේ නැහැ. ඇයි වටිනාකම් සහිතව නැවත නැවත විමසා බලන කමන්නේ තේ? යාට යන්නේ මේ පණිවිඩ ඔළුවට. යන්නේ ඒක. එතකොට සමහර ඒවාට අවශ්‍යත් නැහැ. සමහර ඒවා අදාළ කමකටම නෙමෙයි, තණ්හාවට. ආය අවිල්ල මුකුත් කරන්න හිතාගෙන නෙමෙයි. සමහර ඉඩ කඩන් වලට එමි අපිට ආගන්නවත් බෑ. නමුත් තණ්හාව පුදුම දෙයක්. බුද්ධ ශාසනේ පෙනිපෙනි වුණත් හරිම මහ පුදුම දැඩි හිතක් තියාගෙන ඒ අකුසල සංස්කාරම නඩත්තු කර කර ඉන්නවා. ඒ නඩත්තුව තණ්හාවට වෙන එකක්. මේ තණ්හාව කියන එක ගොඩනැගෙන පදනම දිහා හොඳට බලන්නකො. මේ ජීවිතයේ තුල මුට්ටස් සතිය නම් තියෙන්නේ. මේ ටික හොඳට බලන්න ඔයාලට වෙච්ච දේ මේ කියන්නේ. අනික ඔයාලා මේක කර කර හිටියා කියලා ඔයාලට ගෙනියන්න පුළුවන් අබමල් රේණුවක්වත් නැහැ. ඔයාලට අරගෙන යන්න පුළුවන් පොඩියම් පොඩ්ඩක් මොකක්වත්ම නැහැ ඇත්තටම. ඒ කියන්නේ අරගෙන යන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. මිනිසුන්ගේ කෙලෙස් වල හැසිරීම හරි පුදුමයි. ඇයි මුට්ටක් සතියෙන තියෙන්නේ? බණ අහනවා. බණ පොත්වල ලියනවා. ඒ වුණට යා උපට්ඨිත සතිය කියන එක පිහිටුවා ගන්න දක්ෂ නොවුනට පස්සේ බණ ටික ලියලා පොත වැහුවට පස්සේ ආයෙත් ඔළුවට එන්නේ ඉඩම. ආයෙත් ඔළුවට එන්නේ කුඹුර. ආයෙත් ඔළුවට එන්නේ රත්තරම් බඩු ටික. ආයෙත් ඔළුවට එන්නේ ගෙදර. ආයෙ බණ ඇහෙනකොට පොත දිග අරගෙන ලියනවා ලියනවා ලියනවා. ආයෙත් පොත වහලා දාලා අරවා ගැන කල්පනා කරන. මේකෙන් ඔයාලට වෙච්ච යහපතක් නෑ පින්නොත්. ඔයාලට වෙන යහපතකුත් නෑ. ඉස්සරහට උනත් වෙන ලොකු යහපතක් නෑ. විශාල යහපතක් ඔය පින්නතුන්ලාට වෙන්නේ නැහැ ඉස්සරහට. නිකම්ම නිකන් ජීවිතේ අතහැරිලා යනවා විතරයි. ඒ අතහැරෙනකොට ඕගොල්ලෝ ගොඩනැගෙන චේතනා චේතේති යංච පකප්පේති ඒවට අනුව කරන කල්පනාව යංච අනුස්සේති. ඔයාලා මේ ඇස් කන නාසය දිවකය මනස පාවිච්චි කර කර ගොඩනගා ගන්න කෙලෙස් ටික මමත්වයේ ඉදිරිපත් වෙලා ගොඩනැගෙන කෙලෙස් ටික යංච අනුස්සේති. ඔය ටික අරමුණු වෙලා මොනවාට ටික අරමුණු වෙලාද? ඔයාලගේ හිතේ තියෙන චේතනයි, ඔයාලගේ හිතේ තියෙන කල්පනයි, ඔයාලගේ හිත තුල ගොඩනැගෙන මේ ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට ඔයාලා තුල ගොඩනැගෙන කෙලෙස් අනුසයයි. ඔය ටිකම අරමුණු වෙලා තමයි ආරම්මණං මේතං විඥානස තිතිය ආය උපදින්ට ලෑස්ති වෙන්නේ. අපි මෙහි ඉඩම් ගැන හිත හිත ඉන්නවා. අපි කුඹුරු ගැන හිත හිත ඉන්නවා. අපි අපේ තත්ත්වය ගැන හිත හිත ඉන්නවා. අපි මේ එළියේ ලෝකේ පරිසං කරන්න කල්පනා කරනවා. අනේ පින්වත්නි, ඔවා කල්පනා කර කර ඉන්නකොට එක දවසක ඔය පින්නතුන්ලාට ඔය කල්පනා කර කර ඉන්න මට්ටමම සතර අපායට අරන් යන්නේ. ඔයාලා හිත කවදාවත් හිතනවද මම මේ කල්පනා කරන විදියයි මාව නිරේට ගෙනියන්නේ කියලා? අන්න එහෙම දැනෙනවා නම් එයා ඒ කල්පනාව දිගට කරයිද? කරන්නේ. අන්න ඔය මට්ටමට තමයි උපට්ඨිත සතිය කියන්නේ. එයා ඒ කෙනෙකුට වටිනාකම් පේන්නේ නෙමෙයි, වටිනාකම් පේනවා. මොකද වටිනාකම් පේන ආකාරයට තමයි පින්වත්නි අපේ හිත සකස් වෙලා තියෙන්නේ. වටිනාකම් පේන ආකාරයටයි පින්වත්නි අපේ හිත හැදිලා තියෙන්නේ. වටිනාකමෙන් සිත මුදව ගන්නට ලේසි නෑ. වටිනාකමෙන් සිත අයින් කර ගන්නවා කියන එක ලේසි නෑ. හැබැයි උපට්ඨිත සතිය තිබ්බොත් වටිනාකම එනකොටම එයා ඒ වටිනාකම ආපු බව දැනගෙන එයා ඒකේ ආදීනව දැකලා, මොකක්ද ආදීනව? මම මේ කල්පනා කරන විදිය චේතේති චේතනා මන් තුල ගොඩනැගෙන ඔයාලගේ ඉඩමට කුඹුරට දරුවන්ට ඔයාලව ඔයාලගේ ස්වාමියාට ඔයාලගේ බිරිඳට ඔයාලව සතර පායට ගෙනියන්න බෑ. ඔයාලගේම චේතනා ඔයාලව සතර පායට ගෙනියන්න. යංච චේතේති යංච පකප්පේති. ඒ චේතනා පහල කරගෙන කොහොමද කරන්නේ? ඒ අනුව කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? අර ඔයාලා අත්දකින්න ලෝකයේ ඔයාලා අත්දකින්න දේවල් තියෙනවනේ. ඔයාලා ඒ අත්දකින්න ලෝකයේ ඇසුරු කරගෙන ඒ ලෝකයේ අත්දකින්න ලෝකයේ වටිනාකම් පෙනුනාම ඒ වටිනාකම් පේන මට්ටමට සිත නැවත නැවත අරන් යනවා. අපි ඕක තමයි කරන්නේ. වටිනාකම් පෙනුනාම අපි මොකද කරන්නේ? ඒ වටිනාකම් පේන මට්ටමට සිත නැවත නැවත අරගෙන යනවා. ආයාය අරන් යනවා හිත. නැවත නැවත ගෙනියනවා හිත එතනට. එතකොට මොකද වෙන්නේ? ඒ නැවත නැවත ගෙනියන මට්ටම ඇතුලේ එයා නිදාගෙනත් කල්පනා කරන්නේ ඕක. වාඩි වෙලත් කල්පනා කරන්නේ ඕක. හිත ගමනක් ගියත් ඌව කල්පනා කර කර යන්නේ. එතකොට ඔය පින්නතුල්ලා කරන්නේ කෙලෙස් සහගත අරමුණු වලට සිත නැවත නැවත ගෙනියනවා. ඒ කියන්නේ වටිනාකම් පිනිච්චව ආයෙ බලන්න හිතෙනවා. දැන් අපිට තියෙන ඉඩම් සමහර වෙලාවට අපි ගොඩාක් දුර තියෙන නිකන් බලලෙන්න හිතෙනවා. ඒකේ මොකක්වත් නැහැ. නිකන් ඒ පැත්තේ කැරකිලා ඉඳ හිතෙනවා. ඒකට ගියා කියලායි පොල් ගෙඩියක් වගේ ඉන්න මොකුත් නැහැ ඒකේ. වැටෙන ටික හොඳට තියෙනවද කියලා නිකන් බලලා ඉඳ හිතෙනවා. නිකන් බලලා ඉඳ හිතෙනවා. ආය ගියා කියලා එයාට කීයක් හරි තුටු දෙකක් වියදම් කරන වියදම් වෙනවා මිසක් වෙන යහපතකුත් නැහැ. සමහර අය ඉන්නවා ඉඩම් තියෙන දෙනිය ආය පැත්තේ මේ කොළඹ ඉඳලා වාහන යනවා ගිහින් බලලා එනවා. ආය ගේන පොල් ගෙඩියක්වත් නැහැ, කොස් ගෙඩියක්වත් නැහැ. මේ කෙලෙස් සහගත සිතක් බලන්නකෝ අපි වටේ කරකවන විදිය. මුට්ටස් සතිය අපි ඔය අමාරු විදාලා තියෙන්නේ මුලා වෙච්ච සිහිය. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ සිහිය පිහිටුවා ගැනීමෙන් විතරයි පින්නවත්. ඔය පින්නතුන්ලගේ ජීවිතේ ප්‍රධාන දේ වෙන්න ඕන මොකද්ද? සිහිය පිහිටුවා ගන්න එක. මුට්ටස් සතිය කියන්නේ මේ සසර ඔබව වටේ කරකවන දෙයක්. උපට්ඨිත සතිය කියන්නේ ඔබව නිවන කරා රැගෙන යන දෙයක්. ඔබ අමා නිවනට පව. ඒ මුට්ටස් සතිය තිබ්බොත් ඒ මුට්ටස් සතිය තියෙන තැන මොකද්ද වෙන්නේ? අසමාහිත චිත්තෝ. සිත මොකද වෙන්නේ? අසමාහිතයි. අසමාහිත. ඒක තමයි මේ කියන්නේ. මොකද්ද? මුට්ටස් සතිය තිබ්බ ගමම්ම මොකද්ද වෙන්නේ? ඔයාලගේ අර වටිනාකම් පේන මට්ටමේ අරමුණු වලට සිත නැවත නැවත අරන් යනවා. ආය අරන් යනවා. එතකොට ඒ අරමුණු මත නිකන් පදිංචි වෙලා ඉඳ හිතෙනවා. වාසය කරන්න හිතෙනවා. ආය වැඩක් ඇතුවට නෙමෙයි. ඒකනේ දැන් දෙනියායේ තියෙන ඉඩමකට මෙහි ඉඳලා යන්නේ කොස් ගෙඩියක්වත් පොල් ගෙඩියක්වත් ගේන්න බැරි නම් ආය මොකක්වත් ඒක යාට භුක්ති විඳ ගන්නත් බෑ. බුක්ති විඳ ගන්නත් බෑ. නිකම්ම මැරිලා යන්නේ. ඔය ඉඩ කඩන් අල්ලගෙන ඉන්නව නේද? ඔය ඉඩමි ලේනෙක් හරි වෙලා උපදිනවා. ආයි ලේසි නෑ පින්නත් මේ ජීවිතේ. පැවිද්දෙක් වුණත් අල්ලගෙන හිටියොත් එයා අමාරු වැටෙනවා. මේ බුද්ධ ශාසනය කියන්නේ අපට මේ ඒකෙන් කියවෙන්නේ ඔක්කොම පූජා කරන්න කියලා නෙමෙයි. හාඳුරුන්න දෙන්න කියලා එහෙම නෙමෙයි. පරිහරණය කරන එක නවත්තලා දාන්න කියලා එහෙම නෙමෙයි. ඉඩම අත්හැරලා පාරේ නිදා ගන්න කියලා එහෙම නෙමෙයි. සිහිය පිහිටුවා ගන්න පින්වත්නි. මුට්ටස් සතිය වෙනුවෙන් උපට්ඨිත සතියට එකතු වෙන්න. මුට්ටස් සතිය තිබ්බොත් මොකද්ද වෙන්නේ? අසමාහිත චිත්තෝ. කෙලෙස් සහගත අරමුණු ඇසුරු කරගෙනදී ওই වටිනාකම පේන්නේ. අපේ සිත ඒ වටිනාකම් පේන තැන් වලට අපි නැවත නැවත අරන් යනවා. නැවත නැවත අපි කරන්නේ වටිනාකම් සහිත තැන් වලට අපේ සිත අරන් යනවා. අපි අරන් යනවා. එතකොට අපි එහෙම සිත නැවත නැවත අරන් යනකොට ඊළඟට අපිට මොකද්ද වෙන්නේ? ඊළඟට වෙන්නේ ඒ කෙලෙස් සහගත අරමුණු මත සිත පැතිරිලා තියෙනවා. කෙලෙස් සහගත අරමුණු මත සිත පැතිරිලා තියෙනවා. ආයි ධර්මයක් යන්නේ ඔළුවට. බණ අහද්දිත් මතක් වෙන්නේ ඉඩම් ගැන. බණ අහද්දිත් මතක් වෙන්නේ දරුව ගැන. බණ අහන්න මෙතන ඉන්නවා මතක් වෙන්නේ මුණුබුරෝ ගැන. ඒ පැතිරිලා හිතේ ආයිඩ නැහැ. කෙලෙස් සහගත අරමුණු මත සිත පැතිරිලා. අන්න ඕකට තමයි අසමාහිත චිත්තෝ කියන්නේ. මුට්ටස් සතිය විසින් බලන්න ඔයාලව අමාරුයි දාන විදිය. එතකොට ඒ කෙලෙස්සහගත අරමුණු වලට ආයා යනවා, ඒ කියන්නේ ආයා ගිහින් බලන්න හිතෙනවා, කෝල් කරලා බලන්න හිතෙනවා. අපිට හිතෙන්නේ හොඳින්ද කියලා බලන්න හිතෙනවා. රස කෑම ආයාය හදලා බලන්න හිතෙනවා රහ කරලා. ඇයි අර කෙලෙස්සහගත අරමුණු වලට සිත නැවත නැවත ගන්න. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් ඇයි රස කෑමක් හදලා කණේක හොඳ නැද්ද කියලා. නේ කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කෙලෙස්සහගත මුට්ටස් සතිය තියෙන මිනිහෙකුට වෙන අවුල මේ කියන්නේ. දැන් ඔයාලා අද අත්දකින අවුල මේ කියන්නේ. සෝවන් වෙන්න බැරිද කියලා මේ ගොඩක් අය අහන්නේ. දැන් මේ මාතෘකාවලත් තියෙන්නේ සිත නිවනට යොමු වෙන්නේ කොහොමද කියලා කියන්න බෑ. නිවන් දකින්නේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, කායානුපස්සනා, වායානුපස්සනා, අනිමිත්තානුපස්සනා, ශුඤ්ඤතානුපස්සනා, අප්පනිහිතානුපස්සනා, අධිපඤ්ඤා ධම්ම විපස්සනා, ඔය විදිහට යථාභූත ඥාන දර්ශනානුපස්සනා, ආදීනවානුපස්සනා කිය කියා මේ විදර්ශනා ක්‍රම ගොඩාක් තියෙනවා. ඒවා නිවන් දකින්න ලෑස්ති වෙලා ඉඳපාය. අපි මේ නිවනක් ගැන කතා කරනවා. ඒ වෙලාවේ සිහිය පිහිටවා ගන්නවත් දක්ෂකමක් නැතුව කෙලෙස් සහගත අරමුණු මත පදිංචි වෙලා ඒ කෙලෙස් සහගත අරමුණුත් එක්ක සිත පැතිරිලා ඉඩ නැහැ සිතට ධර්මයේ යන්න. විදර්ශනා කරන්න ඉඩ නැහැ හිත. විදර්ශනා කරන්න සිත ඉඩ නැහැ. ඒ නිසා එයා දන්නේ මොනවද? එයා දන්නේ ඒ කෙලෙස් සහගත අරමුණු වල ඉන්නකොට උපදින ලාමක පොඩිම පොඩි ආස්වාදයේ ගැන විතරයි. පොඩි ආස්වාදයක් විතරයි එයා දන්නේ. එයා දන්නේ නැහැ නිරාමිස ආස්වාදේ මොකද්ද කියලා. එයා දන්නේ නැහැ ප්‍රීතිය මොකද්ද කියලා. එයා දන්නේ ඒක නිරාමිස ප්‍රීතිය මොකද්ද. එයා දන්නේ අර කෙලෙස් සහගත අරමුණු මත විසිරි පැතිරි ඒ කෙලෙස් සහගත අරමුණු මත සිත විකාශනය වෙලා තියෙනකොට ලැබෙන පුංචි ආස්වාදය ගැන විතරයි එයා දන්නේ. ඒ ආස්වාදය ගැන විතරයි දන්නේ. වෙන එකක් එයා දන්නේ නැහැ. ඔච්චරයි දන්නේ. ඔච්චර නම් දන්නේ යාට මොකද්ද වෙලා තියෙන්නේ? ඔච්චර නම් දන්නේ, ඔය ටික නම් එයා දන්නේ. පින්වත්නි, එයා ඒකෙන් ඉපදිච්ච ලාමක ආස්වාදය ගැන විතරයි දන්නේ. ඉතින් ආස්වාදයක් තියෙනවනේ ඔයාලට, ඔයාලගේ දරුවා දකින්නකොට සතුටු නැද්ද? තියෙනවා. දරුවා දකින්නකොට සතුටක් තියෙනවා. හැබැයි දුක හටගන්නේ දරුවා නිසාම නෙමෙයිද? ඔයාලට දරුවා තරම් ඔයාලව පීඩාවට පත් කරපු තව කෙනෙක් ඉන්නවද කියලා ජීවිතෙන් අහලා බලන්නකෝ. ඔයාලට ඔයාලගේ දරුවා තරම් දුකක් දුන්න කෙනෙක් ඉන්නවද කියලා අහලා බලන්න. අල්ලපු ගෙදර මිනිස්සු අපිට එච්චර දුක් දීලා තියෙනවද? අපි කියන්නේ මගේ ඇතුලේ මහා ගින්දරක් තියෙනවා. කවුරු නිසාද? ඔයාලගේ කියලා අල්ලගත්තේ ඒවා නිසා නෙමෙයිද ওই ගින්දර කියලා බලන්නකෝ. එහෙනම් දරුවා දකින්නකොට ඇතිවෙච්ච පොඩි ආස්වාදයට වඩා ඒ ආස්වාදේ නඩත්තු කරන්න ගියන් ඔයාලා විඳින දුක සුළුපටු එකක් නෙමෙයි. ඒක පොඩි පහ එකක් නෙමෙයි. ඒක පුංචි එකක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේට ඒක බ්‍රාහ්මණී චෝදනා කළා. බුදුරජාණන් වහන්සේ වහින්න කියලා ආමන්ත්‍රණය කළා. මට දරුවෝ නැහැ. මොකද මේ එක බ්‍රාහ්මණෙක් වහින්න කියලා එයා අහස දිහා බලන කවියක් කිව්වා. එයා කිව්වේ මට දරුවොත් නැහැ. මගේ මම කිරිපට්ටි වෙන් කරලා තියෙන්නේ ගව. එයාට ගොඩක් හරක් ඉඳලා තිනවා. මම ගවපට්ටි වෙන් කරලා තියෙන්නේ, දෙන්නු වෙන් කරලා තියෙන්නේ, ගොන්නු වෙන් කරලා තියෙන්නේ, වෙන වෙනම කණ්ඩ දීලා තියෙන්නේ, කිරි දොවලා තියෙන්නේ, වී ගෙට ආරන් තියෙන්නේ. එයාගේ කවි එහෙම තියෙනවා. වී ගෙට ආරන් තියෙන්නේ. ඒ නිසා වැස්ස සිත්සේ වසින්ට කාලයයි. ගොරවනකොට අහස දිහා බලන්නේ ආ අයියෙන් කවියක් කිව්වා. මගේ දරුව බොහෝම උපශාන්තයි, මගේ බිරිඳත් බොහොම කීකරුයි. මේ මගේ ගෙදර සෙවිලි කොට තිබෙන්නේ, බාලෙ හොඳට වහලා තියෙන්නේ වර්ෂාව, දැන් ඉතින් වහින්ද. එයාගේ කවිය එහෙම තියෙනවා. එතකොට මේ ගංගාවේ හා පැත්තේ කොනේ අපගේ බුදුරජාණන් වහන්සේ මහී කියන ගඟ අසබඩ වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේට මෙයා අයියෙන් කියන කවිය ඇහුණා. සද්දබද්ද නැහැ නේ කාලේ. අද වන හැමතැනම සද්දනේ ඇහුණා බුදුරජාණන් වහන්සේට හොඳට ඒ සද්දේ. එතකොට භාග්‍යවතුන් වහන්සේත් කවියක් කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වදාලා, මට දරුවෝ නැහැ, බිරිඳක් නැහැ, වහලෙ තෙවිලි කරන්න ගෙයක් නැහැ, කිරි දොවන්න හරක් පට්ටි නැහැ, දෝපු කිරි තියාගන්න තැනක් ඕනේ නැහැ, දෙන්නු වෙන් කරන්න පැටව් වෙන් කරන්න ගවයෝ ඉන්නපාය, මට ගවයෝ නැහැ, මම නම් ඉතින් මේ මහී ගඟ අසබඩ පාමුලට වෙලා ඉන්නව වහලයක් නැතුව, ඒ නිසා වැස්ස වහින්න කියලා කිව්වා. එතකොට වේගෙන් අනෝරා වැස්සක් ආවා. මේ මිනිස්සයාට හිතුණා කවුද මේ කියලා. අරිහා පැත්තේ හිටිය කෙනාට, ඇයි මේ මුකුත් නැති නිසා වහින්න කියලා කියනවා නම් ඒ කතාව අවුල් වගේ කියලා එයාට හිතුණා. මේ කියන්නේ අවුල් කතාවක්. මේක සාමාන්‍ය මේ මහ පොළොවේ ඉන්න මිනිහෙක් කියන එක නම් නෙමෙයි. අපි කුඩේකුත් නැතුව පාරේ ඉඳලා අපි කියනවාද, අනේ හරි ෂෝක් වහින්න ඕන, අයියෙන් වහින්න ඕන, මගේ අතේ කුඩයක්වත් නැහැ, මම තෙමින්න ඕන හොඳට කියලා හිතනවද කවුරු? හිතනවා නම් අවුල් නැද්ද ඒ කතාව? කවුරු හරි අම්ම කෙනෙක් ගෙදරටලා කියනවා, අනේ අපේ දරුවා කුඩයක්වත් නැතුව තමයි ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකේ ඇති, දැන් තවම ගෙදර ආවේ නැහැ, බස්සකින් බැහැලත් පයින් එන්න තියෙනවා, වහින්න ඕන, දෙගොඩ තලා යන්න වහින්න ඕන කියලා කියනවද අම්ම කෙනෙක්? මේ කියනවා නම් අවුල් නැද්ද ඒ කතාව? අරයටත් ඒ අවුල හොද්දට දැනුණා. වහලයක්වත් නෑ වහින්ද කියනවා. ගොරව ගොරවා වහින්ද කියනවා. සෙවිලි කරන්න වහලෙකුත් නැල්ලු. එයාට හිතුණා මා අමුතු ගුප්ත කවිකාරේ. ඉතින් වැහැලා පෑව්වා පැයකින් විතර. එමීට එබිලා බැලුවා කෝ කවි කියපු කෙනා ඉන්නවද කියලා. එතකොට කවිකාරයෙක් නෑ, මුනිවරයෙක් ඉන්නවා. ලස්සන මුනිවරයෙක් ගහ මහී කියන ගඟ අසබඩ ගහක් මුල වාඩි වෙලා ඉන්නවා. කවුරුත් නෑ. එයා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා, ඒ ශ්‍රමණය ඔයාද කවි කිව්වේ කියලා ඇහුවා. ඔව් කිව්වා. හරිනේ එහෙනම්. ඔබ ඔය කවිය කිව්වා නම් කතාව හරි කිව්වා. ඇයි? ඔබලා දරුවෝ ගැන මොනවද දන්නේ කියලා ඇහුවා. ගෙයක් දොරක් තියෙන මිනිසුන්ගේ කතාව ගැන මොනවද දන්නේ කියලා ඇහුවා. ශ්‍රමණය, ඔය වගේ අසාධාරණ කවි කියන්න එපා කිව්වා. ඔය වගේ අසාධාරණ කවි කියන්න එපා කිව්වා. ශ්‍රමණය, මේ අහගන්න කිව්වා. මම කියලා දෙන්නම් ඔයාට කිව්වා. දැන් මේ බුදුරජාණන්සිට කියන්නේ, ඒ ශ්‍රමණය මේ කතාව හොඳට අහගන්න කිව්වා. ශ්‍රමණය දරුවෝ ඉන්න මිනිහෙක්, දරුවෝ නිසා සතුටු වෙන. ඔයාලත් ඕක අද හිතන්නේ නැද්ද? අනේ පින්වත්නි, මේක දුකක්. ඔයාලගේ මුට්ටත් සතියේ මුලා වෙච්ච සීය නිසා ඔයාලා ඕක ආස්වාදින් පිළි අරගෙන කියනකොට අනේ මොනවා කියනොත් දන්නේ නැහැ. මේ හාඳුරු මොනවද දරුවෝ ගැන දන්නේ? දරුවගේ කටහඬ ඇහෙනකොට, දරුවගේ රූපේ දකින්නකොට, දරුවා ඉඹිනකොට, දරුවන්ට කවනකොට, පොවනකොට, නාවනකොට, දරුවා ළඟින් තිප වැළඳ ගන්නකොට ඇතිවෙන ආස්වාදය අපිනේ දන්නේ කියලා ඔයාලගේ හෘද සාක්ෂි වුණත් මේ කතා කියනකොට කියන්න පුළුවන් අර බමුණගේ කතාව වගේ. අර බමුණා කියාපු දේ වගේ ඔයාලට හිතෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේට මේ එයා කිව්වා, ශ්‍රමණය මං කෙටියෙන් කියන්නම් කිව්වා. මේකත් දිග සූත්‍රයක්, මම කෙටියෙන් ඔයාලට කියන්නේ. ශ්‍රමණය, දරුවෝ ඉන්න මිනිහෙක් දරුවෝ නිසා සතුටු වෙනවා. හරකබාන ඉන්න මිනිස්සු හරකබාන ගැන සතුටු වෙනවා. ඒ කාලේ හරකබාන කියන්නේ ලොකුම ධනවතුන්ට තිබ්බ දෙයක්. ගවපට්ටි හිටියා, සමහර ගවපට්ටිවල 1000 2000 හරක් සම්පතක් විදියට ඒ කාලේ සැලකුවේ. ඒක මහා වටිනා දෙයක් විදියට තමයි ඒ කාලේ මිනිස්සු සැලසුවේ සැලකුවේ. එයා කිව්වා හරක බාන ඉන්න මිනිස්සු හරක බාන ගැන සතුටු වෙනවා. දරුවෝ ඉන්න මිනිස්සු දරුවෝ ගැන සතුටු වෙනවා. ඒ ශ්‍රමණය ඔබට දැන් සතුටු වෙන්න බෑ. ඇයි සතුටු වෙන්න බැරි? ඇයි හරකුත් නැහැ, ගෙදරකුත් නැහැ, බිරිඳකුත් නැහැ, ස්වාමීකුත් නැහැ, කවුරුත් නැහැ, හරක බානත් නැහැ, සෙවිලි කරන්න වහලෙකුත් නැහැ, දරුවොත් නැහැ. ඔබ හරි කිව්වා. ශ්‍රමණයේ දරුවෝ ඉන්න මිනිස්සු දරුවෝ නිසා සතුටු වෙනවා. ගෙවල් දොරවල් ගව මහේෂාදීන් ඉන්න මිනිස්සු ඒවන් නිසා සතුටු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇත්ත බ්‍රාහ්මණය ඔයා කියන එක ඇත්ත කිව්වා. ඇත්ත කිව්වා. ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ගව මිනිස් දරුවෝ ඉන්න මිනිස්සු දරුවෝ නිසා සතුටු වෙනවා. ඇත්ත. ගව මහීෂාදීන් ගෙවල් දොරවල් ඉඩකඩන් දේපල තියෙන මිනිස්සු ඒව නිසා සතුටු වෙනවා. හැබැයි ශ්‍රමණය මට දරුවෝ නෑ, ගෙවල් දොරවල් නෑ. ඇත්ත ශ්‍රමණය මේ බ්‍රාහ්මණය මේකත් අහගන්න කිව්වා. දරුවෝ ඉන්න නිසා සතුටු වෙනවා වගේම බ්‍රාහ්මණය දරුවෝ ඉන්න මිනිස්සු දරුවෝ නිසාම දුක් වෙනවා. ගෙවල් දොරවල් ඉඩකඩම් දීපල යාන වාහන මිල මුදල් හරක බාන තියෙන මිනිස්සු ඒවා නිසාම සතුටු වෙනවා වගේම ඒවා නිසාම මොකද වෙන්නේ? දුක් වෙනවා. බ්‍රාහ්මණය මට දුකකුත් නෑ කිව්වා. දුකකුත් නෑ කිව්වා. අන්න එතකොට යාට තේරුණා මුනිවරුන්ගේ ජීවිතය මැදහත් බව. මැදහත් ජීවිතයේ දුක ගලන්නේ නැති බව. මෙදහත් ජීවිතේ දුක ගලන්නේ නැති බව. රැස්කිරීම වනාහි දුක මෝරණ සාක්ෂිය බව. අතෑරීම වනාහි දුකේ නිරෝධය බව. දැන් මිනිසුන්ට ඕක තේරෙන්නේ නැණි පින්වත්නි. ඒ නිසා මුලා වෙච්ච සිහියකින් ඔයාලා මොකද කරන්නේ? කෙලෙස් සහගත අරමුණු මත වලට සිත නැවත නැවත අරන් යනවා. කෙලෙස් සහගත අරමුණුවල සිත පතුරුවාගෙන ඉන්නවා. ධර්මයට ඉඩ නැහැ. බණ ඇහෙනකොට පොත අරන් ලියනවා. පොත වහලා ආයෙත් කෙලෙස් සහගත අරමුණු මත පැතිරිලා ඉන්නවා. එයා වඩන වැඩිල්ලක් එයාට නැහැ. ඒ නිසා ඔය පින්නතුල්ලා හිටියා වගේමයි. ඊට පස්සේ ඔයාලා දන්නේ කෙලෙස් සහගත අරමුණු ටික නඩත්තු කරනකොට උපදින ප්‍රීති පස්සද්ධිය ගැන විතරයි ඔය පින්නතුල්ලා දන්නේ. ඒ ප්‍රමුදිත බව ගැන විතරයි ඔයාලා දන්නේ. ඒ නිසා ඔයාලගේ කය කෙලෙස් සහගත ජවයක් ඔයාලට තියෙන්නේ. අර බුද්ධ ශාසනයේ පෙන්වන සැපේ කියන එක නෑ. කාය පස්සද්ධිය කියන එක නෑ. දුවනවා කෙලවරක් නෑ. උදේ 3ට විතර නැගිටලා බත් වෙනවා කෙලවරක් නෑ. මැරෙනකන් උයන ඕච්චර තමයි. සාමාන්‍ය ස්ත්‍රියකගේ ජීවිතයේ තියෙන කුසී. එයාගේ වැඩේම බත්මාළු පිණිත් එක්ක හැප්පෙන එක. ඒවා කව අනේ පුතේ කෑම රහයිද? කෑම හොඳයිද? හොඳයි කියලා කිව්වොත් ඒකෙන් පොඩි ආස්වාදයක් උපදවාගෙන ඊට වඩා කෑම ටිකක් හොඳට හදන්න උත්සාහ කරනවා මිසක් මේ සංසාර ආහාර වටේන් කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන ආහාර වටේන් මිදෙන්න කිසි අදහසක් නැහෙනේ. හැමදාම ලෝකෙට ආහාර සපේනවා. මගේ කියලා ගත්ත අයට කවකවා ඉන්නවා. එයාට තේරෙන්නේ නැහැ මේ සවිඥානික කය හැදිලා තියෙන්නේ පවතින්නේ කබලින්කාර ආහාරයෙන්. කාමයන්ට අනුබලයක් ලැබෙන මට්ටමට කවකව පොව ඉන්නවා එච්චරයි. මේ කබලින්කාර ආහාරයෙන් ඇස කන නාසය දිවකය මනස හැදිලා තියෙන නිසා මේ ඇසේ කනේ නාසේ දිවේ කයේ මනසේ ස්පර්ශයේ සිද්ධ වෙලා ඒවත් එක්ක නැවත නැවත ඒවාට නැවත නැවත සිත අරන් ගිහින් ඒවා මත සිත පැතිරිලා තියාගෙන ඉන්නකොට ඒවායින් උපන් වේදනාව අභිනන්දනය කරනවා. ස්පර්ශ ආහාරය වේදනාවට ආහාරයයි කියලා සාමාන්‍ය මිනිහෙකුට තේරෙන්නේ නැහැ. බත්මාළු පිණි විතරයි පේන්නේ. ත්‍රිවිධ වේදනාවට ස්පර්ශේ ආහාර වෙලා රැස් වෙන කර්මයේ මනෝ සංචේතන ආහාරයයි. ඒක ත්‍රිවිධ භවයට ආහාර සපේනවා කියලා යාට තේරෙන්නේ නැහැ. උනූපන් සත්‍යාගේද උපන් සත්‍යාගේද භව ගමන ගැන යාට තේරෙන්නේ නැහැ පින්වත්නි. මේ විදියට රැස් වෙන භවය විසින් නැවත නැවත විඥාණයට ජවය දීලා විඥාන ආහාරේ නැවත නැවත නාම රූප වලට ආහාර සපයනවා කියලා එයා දන්නේ නැහැ. නාම රූප ප්‍රත්‍යයෙන් නැවත නැවත කව කවා පොව පොවා අන්දව අන්දව නඩත්තු කරන්න පුළුවන් මට්ටමට නැවත නැවත ලෝකේ ඇස් හැදෙනවා කන් හැදෙනවා කියලා දන්නේ නැහැ. එයා දන්නේ කුස්සියේ තියෙන හාල් බත් මාළු පිණි ගැන විතරයි. ඒ නිසා ස්ත්‍රිය කුසියෙන් එළියට එන්න ඕන නිවන් දකින්න නම්. ඒ කියන්නේ උයනික නවත්තන්න ඕන කියලා නෙමෙයි. මේ බත්මාළු පිණි වලට වඩා මගේ කතාව සංකීර්ණ බව. ඉපදීපදී මෙරි මෙරි යන සත්‍යයාගේ දීර්ඝ ගමන සංකීර්ණ බව සාමාන්‍ය ගිහියෙක් දකින්න ඕන, දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. පින්වත්නි, මේ අපි ගත කරන ජීවිතය ඇතුලේ අපි ඉන්නේ මුට්ටස් සතියකින්, මුලාවෙච්ච සිහියකින්. ඒ මුලාවෙච්ච සිහිය නිසා අපට මොකද්ද වුනේ? මුට්ටත් සතිය නිසා පින්වත්නි අසමාහිත චිත්තෝ අසමාහිත සිතකින් අපි වැඩ කරන්නේ. මුට්ටත් සතිය හැම වෙලාවකම අපිව අවුල් කරනවා, අවුල් කරනවා, අපිව අසමාහිත කරනවා. පින්වත්නි අසමාහිත කරනවා. ඒ අසමාහිත වුණොත් මොකද වෙන්නේ? පින්වත්නි මතක තියාගන්න, අසමාහිත වෙච්ච තැනක එයාගේ ජීවිතේ දුප්පඤ්ඤෝ ප්‍රඥාව ඉවරයි. ප්‍රඥාව කියලා කන්නේ අභිඤ්ඤත්තා විශේෂ ඥානී කියලා එකක් කියනකොට අපොයි වැඩන්නේ, ඔය හාඳුරලා මොනවා කියනවත් දන්නේ, ඕවා කිසි වැඩක් ඇති දේවල් නෙමෙයි කියලා එයාට අභිඤ්ඤත්ත භාවය ගැන කියනකොට ටීවී එක වහලා දානවා. පරිඤ්ඤත්ත පින්වත් මහණිනි, මේ ලෝකයේ පූර්ණ අවබෝධය කරා අපි යන්න ඕන කියලා කියනකොට කියනවා මොන අවබෝධයට? ඊට වඩා මේ ලෝකෙත් දැනුම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා පුතේ උඹලා උත්තරී ගණ ගනිල්ලා ඩොක්ටර් කෙනෙක්ම වෙන්න ඕන, ඉංජිනේරු මහත්තයෙක්ම වෙන්න ඕන කියලා පුතේ කිසි අම්ම කෙනෙක් කියනවද? පුතේ අපිට තියෙනවා බුද්ධ ශාසනයේ විශේෂ ඥානය කියලා එකක් හදන්න. කවුරුත් කියනවද? පුතා දන්නවද? මේ ප්‍රඥාව වඩලා පූර්ණ අවබෝධේ පරිඤ්ඤත්ත අපිට පූර්ණ අවබෝධයකට යන්න පුළුවන්. පුතා දැනගන්න, දැනුමට වඩා පූර්ණ අවබෝධයේ ශ්‍රේෂ්ඨයි. කවුද කියන්නේ? ඔයාලා කවදා හරි දරුවට කියලා තියෙනවද කියලා බලන්න. පහනත්ත පුතේ, මේ තණ්හාව, අවිද්‍යාව, රාගය, ඡන්දය, ද්වේෂය, අභිනන්දනය, මේවා පුතේ කෙලෙස්. මේවා කඩලා දැම්මුත් මේ දුක ඉවර කරන්න පුළුවන්. පහනත්තා, ඒවා කඩන්න වෙන්නේ පුතේ ප්‍රඥාවෙන් විතරයි කියලා මොන අම්මද දරුවට කියන්නේ? මොන තාත්තද දරුවන්ට කියන්නේ? එහෙනම් ප්‍රඥාවට අපේ අම්මලා අපිට උදව් කරන්නේ. ප්‍රඥාවට අම්මා උදව් කළේ. ඔයාලා ඔයාලගේ අම්මා කරපු උදව් දිහා බලන්නකෝ. අභිඤ්ඤත්තා, පරිඤ්ඤත්තා, පහනත්තා, පඤ්ඤාකෝ ආවුසෝ, ප්‍රඥාවේ අර්ථේ මෙපමණයි කියලා බුදුරජාණන් වදාළ දේ කවුද කිව්වේ? කිසි අම්ම කෙනෙක් කියලා නැහැ. ඒ නිසා අපට අපගේ බුදුරජාණන් වදාළ දේ අපේ අම්ම කරාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ නිසා අම්මට වටිනාකම දුන්නට වඩා වැඩි වටිනාකම බුදුහාසනෙට දෙන්න පින්වත්නි. ඒකෙන් කියවෙන යුතුකම් කරන්න එපා කියලා නිමි, වගකීම් කරන්න එපා කියලා නිමි. දරුවට දෙන වටිනාකමට වඩා බුදුහාසනෙ වටිනාකමක් දෙන්න. කවදාවත් බුදුහාසනෙ අපි වනාත කරන්නේ නැහැ. හැබැයි අපේ දරුවා අපි වනාත කරනවා. අපේ අම්මා අපි වනාත කරනවා. අපිව සනාථ කරන්නේ. එයා කරන උපරිම යහපත තමයි බත්මාළු කවණ එක. කවණ එක. එයා කන්න නැතුව අපිට කන්න දෙනවා. කොහොම අම්මලා සසර කොච්චර නම් මුණ ගැහිලා තියෙනවද? හැබැයි බුද්ධ ශාසනයක් අපිට මුණ ගැහුන්නේ නැහැ. බුද්ධ ශාසනේ ඉන්න කෙනා කවදාවත් අම්මව මගහරින්නේ නැහැ. උපකාර කරනවා. කරුණාවක් තියෙනවා. ඒ නිසා මේ තරුණ දරුවෝ හිම මේ බණ අහනවා. ඒ දරුවන්ට කියන්න තියෙන පොඩි කාලේ ඉඳලා දරුවට ප්‍රඥාවේ අර්ථය පැලකරන්ට මනසේ. පුතේ මේ දැනුම වගේම ප්‍රඥාව කියලා එකක් තියෙනවා. ප්‍රඥාවෙන් තමයි පුද්ගලයේ බබලන්නේ. බබලන්ට නම් ප්‍රඥාවේ අර්ථ තුනයි පුතේ, අභිඤ්ඤත්තා විශේෂ ඥානයක් කියලා එකක් හදාන්න පුළුවන්. දැනුම ඇසින් හදාගත්තට පුතේ විශේෂ ඥානේ ප්‍රඥා ඇසටයි ගෝචර වෙන්නේ. පරිඤ්ඤත්තා පුතේ පූර්ණ අවබෝධයක් තියෙනවා මේ ලෝකේ. ඒක ප්‍රඥාව වඩලා කරන්න ඕනක පහනත්තා. ඔය ඔයාගේ වටිනාකම් ඔක්කොම එදාට කඩා වැටෙනවා පුතේ. සිතින් වටිනාකම දුන්න ලෝකයට නැවත නැවත ගිහින් ඒ ලෝකේ මත හැසිරිලා ඒ ලෝකේ නිපදිච්ච ලාමක ආස්වාදයෙන් ගිජු වෙලා ඒ කෙලෙස්සාගත අරමුණුත් එක්කම සිත ඉපදිලා ඒ කෙලෙස්සාගත ලෝකයක් එක්කම සිත අතහැරිලා යනවා නං පුතේ. එබඳු අතහැරීමක් කියන්නේ අවදානමක්. හොඳට බලන්නකෝ, ඔයාලා ඔය කෙලෙස්සාගත ලෝකේ මත පදිංචි වෙලා ඉන්නව නේද? ඔයාලා සිත අතහැරින්නෙත්, ඔයාලට ඔය කතාව අතහැරින්නෙත්, ඔයාලගේ සිත ඉවත් වෙලා යන්නෙත් මේ කය අතහැරලා යනකොටත් ඔයාලා යන්නේ අර කෙලෙස්සාගත අරමුණු එක්කමයි. ඒ කෙලෙස්සාගත අරමුණු එක්කම යනකොට ඒ සිත සමග බැඳී පවතිනවා තුනක් කාරණා. මොනවාද? චේතේති. ඔයාලා කාලාන්තරයක් තිස්සේ කෙලෙස්සාගත ලෝකයක් එක්ක හැප්පි හැප්පි ගොඩනගාගත්ත චේතනා ටිකක් තිනවා. යංච පකප් ඒ අනුව කල්පනා කරමින් ගොඩනගිච්ච යංච අනුස්සේති කෙලෙස් මූලයන් ටිකක් තිනවා. කෙලෙස් මූලයන් ටිකක් තිනවා. එහෙම ගින් ගර්භාෂයකට බැහැගත්ත කියන්නකෝ දුක තමයි. අම්මා කෙනෙක්ගේ කුසේ වැඩෙන දරුවෙක්ගේ දුකක් තියෙන්නේ. ඒ දුකට අමතක වෙලා යනවා පෙර ජීවිතේව. පෙර ජීවිතේ වෙච්චේවා අර දුක නිසා අමතක වෙලා යනවා. මව් කුසේ ඉතින් කාගෙන් අහන්නද මේක අපි? ළමයිගෙන් අහන්නද පුතේ කොහොමද දුක අහන්නද? අපිට මතක ඇයි එච්චර දුකක්? මහ විශාල දුකක්. මව් කුසේ ඇතුලේ දුක තියෙනවා, මහ විශාල දුකක් තියෙනවා. මව් කුසෙන් බිහි වෙන වෙලාවෙත් දුකයි. මව් කුසෙන් බිහි වෙන අධික දුකක් දරුවෙකුට තියෙන්නේ බිහි වෙනකොට. ඇඟ පොඩි වෙලා ඉන්නේ දරුවෙක් මව් කුසෙන් එළියට එනකොට. එතකොට ඒක දුකක්. ඒ දුක අපිට අහන්න බෑ. ඒ අපිට මතක නෑ ඒ දුක. නමුත් ඒ දුක අපිට විඳින්න වෙනවා. ඒ දුක බරපතල කමටයි ඔය අඬන්නේ. අඬාගෙන උපදින්නේ. ඒ නිසා පින්වත්නි, මේ කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ අපේ ජීවන චර්යාව තුළ අපි අවුල් වෙලා ඉන්නේ. ඒ නිසා මේ යම් වෙලාවක මුලා වෙච්ච 100ක් නම් තියෙන්නේ. එයා මුලා වෙච්ච 100කින් එයා ඇසකන නාසය දිවකය මනස පරිහරණය කරනකොට ඒ පරිහරණය කරනකම ඇතුලේ යා මොකද කරන්නේ? එයා කෙලෙස් සහගත ලෝකය උරගානවා. ඒ ලෝකයට නැවත නැවත යනවා. ඒ ලෝකේ මත පදිංචි වෙනවා. කෙලෙස් සහගත අරමුණුත් එක්කම එයාගේ ජීවිතේ ගෙවලා දානවා. ඒ ගෙවනකොට ධර්මයට ඉඩ නැහැ. බෞද්ධ කමට පොත පෙරලලා බණ ටික ඇහෙනකොට සටහන් කරගෙන පොත වහලා දානවා. මේ විදියට ගත කරන ජීවිතය තමයි අසමාහිත චිත්ත. එයාගේ සිත අවුල්. එහෙම වුණොත් දුප්පඤ්ඤෝ, එයාගේ ප්‍රඥාවට ඉඩ නැහැ. ඉඩ හම්බෙන්නේ අවිද්‍යාවට. පංචස්කන්ධයේ දුකක් කියලා කිව්වට එයා ඒක පිළිගන්නේ. මේ පංචස්කන්ධ දුක අවිද්‍යාව නිසා සමුදේ වෙනවා කිව්වට අපෝ යෝව වැඩන්නේ කියලා හිතනවා. මේ බණ ඇහෙද්දි පව සමහර අය එහෙම කියනවා. පින්වත් මහණෙනි, මේ අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් කෙලෙස් ටික කඩාගෙන වැටෙනවා. එතකොට උපාදාන විනීක නවතිනවා. දුක සදාතනිකව නිමා වෙනවා කිව්වා මා ඇත්තද කියලා ඒකට සාදුකාර දීලා ආයෙත් වෙනද වගේ වැඩ කරනවා. ඇයි? අවිද්‍යාව බලවත්. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව බලවත් නම් ප්‍රඥාව දුර්වලයි නම් එබඳු මට්ටමක් ඇතුලේ ජීවන චර්යාව ගොඩ නැගෙන්නේ පపంచරාමස්ස පపంచ රතිනෝ. එයාගේ ජීවිතේ මොනවද තියෙන්නේ? ප්‍රపంచ. ප්‍රపంచ කියන්නේ තණ්හා මාන දිට්ටි ප්‍රపంచ. එහෙනම් බලන්න මේ කියපු වචන ටික ඔළුවට ගන්න. ඒ ශ්‍රාවකයා තුළ මූලික දෙයක් තියෙනවා. ඒ තමයි
මුට්ටස් සති. ඒ මුට්ටස් සතිය විසින් මොකද කළේ? ඒ අරමුණු මත කෙලෙස්සාගත අරමුණු මත සිත ආරංගින් ඒ අර කෙලෙස්සාගත අරමුණු මතම පදිංචි වෙලා ඒ කෙලෙස්සාගත අරමුණු වලින් ඉපදිච්ච ආස්වාදයෙන් ගිජු වෙලා ඒ කෙලෙස්සාගත අරමුණුත් එක්කම සිත පවත්වනවා ධර්මයට, බුද්ධ ශාසනයට, ගුණධර්ම වලට. එයාගේ සිත තුල ඉඩ නැහැ පින්වත්නි. එහෙම වාසය කරනකොට වාසය කරන දුප්පඤ්ඤෝ. දුප්පඤ්ඤෝ කියන්නේ එයාට පින්වත්නි දුක්ඛේ ඥානයක් නැහැ. එයා පංචස්කන්ධයේ ආස්වාදයෙන් පිළිගන්නවා. මේ පංචස්කන්ධය නැවත නැවත ලෝකේ හටගන්න එක ගැන ආස්වාදයෙන් රැඳෙනවා. දුප්පඤ්ඤෝ පංචස්කන්ධයේ දුක අවිද්‍යාව නිසා සමුදේ වුණා කියලා එයා දන්නේ නැහැ. අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් කෙලෙස් ටික ඔක්කොම කඩා වැටෙනවා. ඒ කඩා වැටීමෙන් දුක සදාතනිකව නිමා කරන්න පුළුවන්. දුකේ නිරෝධය මෙයයි කියලා එයා දන්නේ නැහැ. දන්නේ නැති වුණාම පපංච රාමස්ස ප්‍රපංච රතිනෝ ප්‍රපංචකරණයකට යාපත් වෙනවා. ප්‍රපංච රාමස්ස ප්‍රපංච රතිනෝ ඔන්න ඔය කෑලි හතර ඇතුලේ තමයි සසර තියෙන්නේ. නිවන තියෙන්නේ කොහොමද? මුට්ට සතිය වෙනුවෙන් යම් කෙනෙක් උපට්ඨිත සතිය පිහිටව ගත්තොත් සිහිය පිහිටුවා ගන්නවා. එයා ඉරියව් හතර තුල එයා සිහිය පවත්වනවා. ඒ ඉරියව් හතර මත සිහිය පවත්වනකොට ඒ ඉරියව් අතර සිහිය පවත්වන සිහිය පවත්වන ශ්‍රාවකයාට උපට්ඨිත සතිය එයා සිහිය පීටුවාගෙන වාසය කරනකොට පින්වත්නි දක්ෂකමක් එයා තුළ තියෙනවා. එයා සිහිය පීටුවාගෙන ඉන්නේ. ඒ නිසා සිහිය පීටුවාගෙන ඉන්නකොට එයා යාට යාගේ සවිඥානික කය ගැන තේරෙනවා. විඥාණය ගැන තේරෙනවා. සතරමා භූතයන් නිසා හටගත්ත මේ කය ගැනත් එයාට තේරෙනවා. විඥාණී ගැන තේරෙනවා. සතරමහා ධාතුන් නිසා හටගත්තා වූ මේ කය ගැනත් එයාට තේරෙනවා. සවිඥානික කය ගැන දෙපැත්තකින් එයා විමසා බලනවා. උපට්ඨිත සති. එතකොට සමාහිත චිත්තෝ එහෙම වාසය කරනකොට එයාට කෙලෙස් සහගත අරමුණු වෙනුවට අර සිය පිහිටුවාගෙන ඉන්න මට්ටමේ කෙලෙසුන්ගෙන් සිත මිදුණු මට්ටමට සිත නැවත නැවත ගන්න උත්සාහ කරනවා. ඒ කෙලෙස් සහගත තත්ත්වයෙන් මිදුණු තැනක සිත වඩන්න එයා උත්සාහ කරනවා. ඒ කෙලෙස්සාගත තත්ත්වයෙන් සිත මිදුනාම එයාගේ සිතේ ස්වභාවය ගැන එයා නිතර නිතර විමසන්න පටන් ගන්නවා. ගතේ ස්වභාවය, කයේ පවා දැනෙන සැහැල්ලු එයා විමසන්න පටන් ගන්නවා. ඒ කෙලෙස්සාගත අරමුණු වෙනුවට මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෝකෝත්තර ධර්මයත් එක්ක සිත එකතු කරගෙන වාසය කරන්න උත්සාහ කරනවා. උපට්ඨිත සතිය විසින් එයාට සමාහිත සිතක් හදලා දෙනවා. ඒ සමාහිත සිත විසින් මොකද කරන්නේ? පඤ්ඤා තමන්ගේ ස්කන්ධ ධාතු ආයතන ටික දුකක් වශයෙන් තේරුම් කරනවා. ස්කන්ධ ධාතු ආයතන සමුදේ වෙන්නේ අවිද්‍යාව නිසා කියලා පේන්න ගන්නවා. අවිද්‍යා සහගතව යම් කෙනෙක් චේතනා ගොඩනැගුවොත් ඒ අනුවම කල්පනා කර කර හිටියොත් යංච පකප්පේති යංච අනුස්සේති අනුස්සයම වඩ වඩා හිටියොත් දුක සමුදේ වෙන ආකාරයේ දැකලා එයා ඒ මොහොතේම චේතනා භවයෙන් ගැලවෙන්ට එයා ජවයක් ගන්නවා. ඒක දුකේ නිරෝධේ බව දකිමින් ඒ ශ්‍රාවකයා වාසය කරනවා පින්වත්නි. බලන්න පින්වත්නි සමාහිත සිත විසින් ඒ පුද්ගලයා තුළ උපට්ඨිත සතිය සමාහිත සිතක් හදලා එයා ප්‍රඥාව පැත්තට අරන් යනකොට අභිඤ්ඤත්තා එයාට තමන්ගෙම සවිඥානිකත්වයේ ගැන විශේෂ ඥානයක් ඒවා ඇති වෙලා නැති වෙලා යන බවට පූර්ණ අවබෝධයක් උපාදානේ කඩාගෙන වැටෙන මට්ටමට පහනත්ත බවක් එයා තුළ ඇති වෙනකොට ප්‍රඥාව පිරෙන්න පටන් ගන්නවා පින්වත්නි. ප්‍රඥාව පිරෙනකොට පින්වත්නි පුංචි දොළපාරවල් එකතු වෙලා උල්පත් එකතු වෙලා ගලාගෙන ගිහින් ඒව අතු ගංගා වලට එකතු වෙලා ඒ ගංගා ගලාගෙන ගිහින් හරියට මහා සමුද්‍රයේ පුරවනවා වගේ ප්‍රඥාව වැඩෙනකොට පින්වත්නි එයා තුල නිප්පපංච රාමස්ස නිප්පපංච රතිනෝ නිෂ්ප්‍රපංචයි දැන් එයා තණ්හා මාන දිට්ඨිය නිකම්ම කඩාගෙන වැටිලා එයා සත්‍යාවබෝධයට සමවදිනවා. අමා නිවනට සමවදිනවා. දුකේ සදාතනික නිරෝධයට එයා එකතු වෙනවා. එබඳු නිරෝධයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා.
දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ බත්තරමුල්ල රජමල්වත්ත සමගි මාවත අංක 1307 ලිපිනයේ පදිංචි සිවන්තිමාලා දිසානායක ඉන්දිරා කස්තුරිරත්න කියන මහත්මීන් සහ පවුලේ පින්නතුන් එකතු වෙලා මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්නතුන්ට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. 2024 නොවැම්බර් මාසේ 30 දින පරලෝ සැපත්තුණු ප්‍රියම් කස්තුරි රත්න මහත්මාට භවගාමී ජීවිතයේ සුවපත් වීම පිණිස මේ කුසල් උපකාර වේවා. ඒ කස්තුරි රත්න මහත්මාගේ භවගාමී ජීවිතයේ ආයති භවයේ සුවපත් වේවා. සුවසීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මිය පරලෝකයේ ප්‍රේමා දිසානායක DS දිසානායක ප්‍රේමා කස්තුරි රත්න DS කස්තුරි රත්න කියන පින්වත් ඥාතීන්ටත්, ඒ වගේම ශිවන්තිමාලා දිසානායක සහ ඉන්දිරා කස්තුරි රත්න කියන පින්වත් මහත්මීන්ගේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා. ආයති භවය සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් අනුමෝදනා ආශිර්වාද කොට තිබෙනවා. DS පතිරණගේ යන මව්පියන් ඇතුළු සියලු ඥාතීන්ගේ භවයද සුවපත් වේවා. එවැගේම මේ ධර්ම ශ්‍රවණයට රැස්වුණා වූ සියලු පින්නතුන්ට මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පසාලෝකමත් වේවා. සියලු දෙනාටම සුවසේ නිවන් මඟ පූර්ණී කරගන්නට මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු ආසනා වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචයේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා. ශක්ඛයෝ